ආරේ පැහැදිලි කර දෙන්න හරි ගැඹුරුයි. එක්කෙනෙකුට තේරෙනවද 10 දිනෙකුට තේරෙන්නේ නෑ මේවා. නලක නෑ, ධර්මයේ බොහොම වැදගත්, හොඳයි. ධර්මයේ ගැඹුරුයි, වාගේම රසවත්, වැටහෙන මට්ටමට. ඉතින් ඒ වුණත් සියල්ලන්ටම නම් ඉතින් මෙහෙම ප්‍රශ්න රස අඩුයි. ඇසෙන් රූපය දැක හඳුනාගෙන ක්‍රියා කිරීමට මේක හුඟක් ගැඹුරු සිද්ධියක්. පටිච්චසමුප්පාදයේ ප්‍රත්‍යාකාර විභංග කියලා කොටසක් තියෙනවා. මේ ප්‍රත්‍ය බෙදා දක්වන හැටි හුඟක් විග්‍රහ ඒවා. ඒවා කරන්න ගියොත් එහෙම විශාල විග්‍රහයක් කරන්න සිද්ධ වෙනවා. ඊටාම කෙටි වශයෙන් මේක දැනගත්තත් ඇති. විස්තර වශයෙන් දැනගන්න ගියොත් එහෙම අනික් අයට එපා වෙනවා අහන්න. එහෙම අයට දැනගන්න විභංග ප්‍රකරණේ පටිච්චසමුප්පාද විභංගය කියලා කොටසක් තියෙනවා. මේවා විග්‍රහ කරන්න ගියොත් එහෙම හුඟ දෙනෙකුට කලකිරෙන අහන්න බලන්න නෙමෙයි අපිට අහන්න හම්බෙන්නේ, මොනවා තේරුන්නේ නැහැ කියන්න පුළුවන්. එහෙනම් අත්‍යවශ්‍යයි පොත් අරගෙන තියෙන තැඟලින් ගන්න පුළුවන්. නැදිමාල දෙහිවල ආදී ඔය තැඟවල අද පොත් ඔක්කොම තියෙනවා. ඉතින් එහෙම අරගෙන හරි මේ වැඩිපුර ක්‍රියා ඔන්නම් බලන්න, ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ පෙන්වන්නේ? පංචද්වාර චිත්ත වීති, මනෝද්වාර චිත්ත වීති කියලා මේ චිත්ත වීති දෙකක් තියෙනවා, ක්‍රම දෙකක්. හැම පංචද්වාර චිත්ත වීතියක් ගානේම මනෝද්වාර චිත්ත වීති තුනක් යන ක්‍රමයක් තියෙනවා. ඒක හරි ගැඹුරු තැනක්. තේරුම් ගන්න බැරි නිසා මේවා පොත්වල සීමා වෙලා තියෙනවා, විග්‍රහ කරන්නේ නැහැ. සමහර විග්‍රහ කරන්න තේරුම් ගන්නත් අමාරුයි. පංචද්වාර චිත්ත වීතියකින් කවදාවත් එක චිත්ත වීතියක් හෝ නැත්නම් චිත්ත වීති පංචද්වාර චිත්ත වීති වලින් පමණ යමක් අපිට අරගෙන ඉතින් දැනගන්න අවස්ථාවක් නැහැ. ඒකෙන් සිද්ධ කරන්නේ මනසට කරුණු ඇතුළත් කර දෙනවා පමණයි. මේක හරි ගැඹුරුයි. අපිට 60 රුපියක් පේනවා කියලා දැනුණාට ඇහෙන් රුපියක් බලනකොට චක්කුද්වාර චිත්ත වීතියකින් සිද්ධ කරන්නේ මනසට පෙනීම මුල් කරගත්ත අරමුණක් ඇතුල් කර දෙනවා පමණයි. ඒකට පොඩි උපමාවක් එකක් පෙන්වන්නම්. මේ හරි ගැඹුරු දෙයක්. අපි කැමරාවක් අරගෙන යමා ෆොටෝ ගහනවා. ෆොටෝ ගහනකොට කැමරාවේ තියෙනවා කාචය කියලා එකක්. අර අපි ඉල්ල කරපු යම් දර්ශනයක් ඇත්නම් පුද්ගලයෙක් හරි ද්‍රව්‍ය වස්තුවක් හරි ෆොටෝ ගහන්න ඕන නම් ඒ කාචය තුලින් ඒ පැත්තට යොමු කරපුවාම ඒ කාචය තුලින් එන ආලෝක ධාරාව අර කැමරාවේ ඇතුලේ තියෙනවා නෙගටිව් පටිය කියලා එකක්. තේරෙනවද? මන් දන්නේ. කැමරා ගැන යන්තම් හරි දන්න කෙනෙක් හිටියත් ඔක තේරෙනවා. අන්නේ පටියට දැන් හරියට අපි අර ඔය එක්ස්රේ ගත්තාම එහෙම තියෙනවා. ඔය එහා මෙහා පෙන්න යම්කිසි ඔය යම් කිසි කොළසකට මේ පොලිතින් වැනි ඔය කොළයකට ගන්නවා. ඔය ඇට සැකිල්ල එහෙම ඡායාව. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ මනසේ. ඇහෙන් රූපයක් බලාපුවාම ඔය ඇහැ නැවිති කාචයෙන් ඇතුළට රූපය ඇතුල් කරගන්නවා. ඇතුළු වෙනවාත් එක්කම මනෝද්වාරයේ නැගිලා ඊළඟ මනෝද්වාර චිත්ත වීතියක් යනවා. අන්නේ ඇතුළත් කරගත් එක තමයි චක්කෝද්වාර චිත්ත වීතියකින් කරන්න ඉස්සෙල්ලම. අර නෙගටිව් පටියේ තැන්පත් වෙලා වදිනවා වාගේ. ඒක පළවෙනි මනෝද්වාර චිත්ත වීතියේ මනස තැන්පත් වෙනවා. හැබැයි තව ගන්න බෑ නෙගටිව් එකෙන් ෆොටෝ බලන්න බැරුවා වාගේ. ඊට පස්සේ මොකද කරන්නේ? කැමරාවේ ඔක්කොගෙම කෑලි වලින් කලේ අර රූපේ ඇතුළත් කරගත්ත එක විතරයි. නෙගටිව් පටිය කියලා ඇතුලේ තියෙන ප්ලාස්ටික්මය පටියේ කළු පාට ඡායාවක් ඒ අනුව වැටුණා. අර පංචද්වාරීට ගත පළවෙනි මනෝද්වාර හිත වීතිය ක්‍රියාවලිය වුණා වාගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? යම් කිසි උපක්‍රමයකින් ගෙනහිල්ලා හිටන් කරුවල කාමරයකට ගෙනහිල්ලා අර නෙගටිව් පටිය කියන එක අරගෙන ඒකේ රසායනයක් තියෙනවා පොඩ්ඩක් ආලෝකයක් කරනොත් එහෙම එක පාර ඒක තියෙන එක පිච්චෙනවා සුදු වෙලා යනවා නැන්නා වෙනසක් වෙනවා. ඒ වෙනස නොවෙන්න රසායනයක දාලා ඒක තැන්පත් කරලා හයි කරගන්නවා. ඔන්නෝම දෙයක් පළවෙනි චිත්ත වීතියේදී අර මනෝද්වාර චිත්ත වීතියෙන් පළවෙනි එකේදී අපි ඇහෙන් ගත රූපයක් රූප සටහන අරන් ඔහොම සටහනක් තැන්පත් වෙනවා. ඒකෙන් ඉච්චරයි කරන්නේ. දැන් දෙවන චිත්ත වීතියෙන් මොකද කරන්නේ? අපිට ඒක දැනගැනීමට අවශ්‍ය කරන ආකාරයේ යලි ආවර්ජනයක් කරනවා. ආවර්ජන කරන්නේ ඇහෙන් බලලා හිටන් අර බාහිර වස්තුව නෙමෙයි. දැන් අර පළවෙනි මනෝද්වාර චිත්ත වීතියට ඇතුළත් වෙච්ච හරිය ඒක හරියට කියනවා නම් අර නෙගටිව් පටිය කියන එකේ වැදුන අර ඡායාව රසායනීකර දාලා ආයිසරයක් ආලෝක වේදනට වෙනස් නොවෙන්න හයි කරලා අරගෙන ඒකෙන් ආලෝකයක් දීලා පොසිටිව් කියලා තවත් කොලයක් තියෙනවා. ඒ කුලෙට ඒ ඡායාව ගන්නවා. ඊළඟ අවස්ථාව ඒ කුලෙට ඒ ඡායාව අරගත්තාම මොකද වෙන්නේ? අර නෙගටිව් එකට කන පිට ගහලා අනිත් පැත්ත වදිනවා ඒකට. දැන් අපි බලපු જાතිය ෆොටෝ එකක් අර දෙවෙනි කොලයට ආවා. හරියට අර දෙවෙනි මනෝද්වාර චිත්ත වීතිය ක්‍රියාවලියත් ඔය වගේ තමයි. එතකොට වැඩේ කරගන්න තුන්වෙනි මනෝද්වාර චිත්ත වීතියත් යන්න ඕනේ. ඒ වගේ මොකද වෙන්නේ? අර පොසිටිව් කොලයකින් නැන්න අපි ගත්ත බලන ෆොටෝ එකට ගත්ත එක අර ඡායාව ඒකේ රසායනයත් වලින් යම්කිසි ආකාරයෙන් අපේ රූපයක් හරි ගහේ රූපයක් හරි යම්කිසි භාණ්ඩයක රූපය හරි වැටලා තියෙන එක ඒකත් ඒක ස්ථිර කරගන්න තවත් රසායනික දාලා හයි කරගන්න ඕනේ. ඊට පස්සේ එළියට ගත්තට වෙනස් වෙන්නේ නැහැ. එතකොට වැලිය හැකි මෙන්න අර ෆොටෝ එක කියන මෙන්න මේ වගේ තුන්වෙනි චිත්ත වීතියේදී තමයි දැනගන්න හඳුනාගන්න යම් කිසි දෙයක් කරන්න පුළුවන් විදිහේ සටහනක් අපේ මනසට ගන්න. අන්නේ සටහන බලලා තමයි යම් කිසි කරන කියන දෙයක් පිළිබඳ තීන්දු ගන්න. දැන් හරිය ගැඹුරු දෙයක් ඔය උපමාවකින් පෙන්වුවේ. ඕක තෝරා ගන්න හරි ගැඹුරුයි. ඕකට කියනවා අනුබද්ධ ආධාරක චිත්ත වීති තුනක් මනෝද්වාරයි. පංචද්වාරයෙන් අරමුණක් ගත්තා විතරයි ඇතුළත් කරගත්තා විතරයි ඒකෙන් හිතන්න කියන්න බෑ. දෙවෙනි මනෝද්වාර නැහැ නම් මනෝද්වාරයේ ඊළඟට එනවා පළවෙනි එක මනෝද්වාරයේ අනුබද්ධ ආධාර චිත්ත වීතිය එක් පළවෙනි එක. ඒකෙන් කරන්නේ අර ඇතුළත් කරගත්ත එක මනස සටහනක් ගන්නවා විතරයි. යලි දෙවෙනි එකක් ආයිත් පහළ වෙනවා දෙවෙනි මනෝද්වාරය. අන්න ඒකෙන් සිද්ධ වෙන්නේ ඒකේ ආකාරයේ හිතර අර ගන්නවා. වර්ණීය ආකාරයේ මොකද්ද මේ ආවේ කියලා. අන්නේ තුන්වෙනි චිත්ත වීතියේ නැත්නම් දෙවෙනි මනෝද්වාර අනුබද්ධ ආධාරක දෙවෙනි මනෝද්වාර චිත්ත වීතියෙන් තමයි අපි හඳුනා ගන්න යම් කිසි ආකාර වස්තුවක් මේ වාහනයකනේ, මේ පුද්ගලයෙක්නේ, ඔය ආදි වශයෙන් ගන්න එකෙන් ඒකේ ක්‍රියාත්මක කරන කතා කරන අපිට එින් එහා හිතන ශක්තියක් නැහැ. හැඟීම් ඇති වෙනවා මිස හැඟීමට අනුකූලව හිතන ශක්තියෙන්ද අන්න අර අවසාන චිත්ත වීතිය එන්න ඕනේ. තුන්වෙනි මනෝද්වාර චිත්ත වීතිය නැත්නම් පළවෙනි මනෝ පළවෙනි පංචාද්වාර චිත්ත වීතියත් එක ගත්තොත් හතරවෙනි චිත්ත වීතිය. ඔන්නේ හතරවෙනි චිත්ත වීතිය තමයි හොඳ පැහැදිලි. ආපු අරමුණට අනුව ඒ චිත්ත වීතියේ ජවන්සිත් පහළ වෙනවා කියලා එකක් වෙනවා. අන්නේක පළවෙනි ජවනයේ මෙලෝදි යම් කිසි ආකාරයක විපාකයක් ගෙන දෙනවා නම් ඉතරයි ඒකෙන් කරන්නේ. ඊළඟ පළවෙනි දෙවෙනි තුන්වෙනි ඒවෙන් ඒ පිළිබඳ යම හිතන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. හරි ගැඹුරු දෙයක් ඔය අහන්නේ මේ විස්තරේ. ඉතින් මෙයා කොහොමද වෙන්නේ කිව්වහම මේක ආසේවන ප්‍රත්‍ය කියලා ප්‍රත්‍යයක් තියෙනවා. එක එක ජවනයේ ජවනයේට බල වැඩි වෙනවා ඊළඟට යනකොට. චිත්ත වීතියත් බලවත් තියෙනකම් ඊළඟට ඒ ජවන් ඒකේ හතරවැනි අනුබද්ධ ආධාරක චිත්ත වීතියේ හතරවෙනි ජවනයේ තමයි කතා කිරීමේ හැකියාව දෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පස්වෙනි ජවනයේ බලවත්. අන්න එකෙන් තමයි ඒ දුටු දෙයට අනුව ක්‍රියාත්මක වෙන්න කය ක්‍රියාත්මක කරන බලය දෙන්නේ. ඔන්න ඔය කියන හතරවෙනි සහ පස්වෙනි චිත්තක්ෂණ ජවන් චිත්තක්ෂණ වල බලයෙන් තමයි සසර ගෙනියන කර්මය සකස් වෙන්නේ. සසරේදී ඵල දෙන්න හේතු වෙන ජන කර්මය සකස් වෙන්නේ. අනික ඔක්කොම ප්‍රවෘත්ති විපාක. ඉතින් මේක හරි ගැඹුරු දෙයක් මේ කෙටියෙන් කිව්වේ. දන්නවා නම් මේක තේරෙයි. දැනගෙන මේ ප්‍රශ්නේ අහුවා නම් මේ කියපු හරියනු. ඉතින් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය මේක විග්‍රහ කරන්න ගියොත් එහෙම තව හරිය ගැඹුරුයි. ඔය චිත්ත වීති පිළිබඳ ඉතාම සුළු විග්‍රහයක් කරේ. ඉතින් පටිච්චසමුප්පාද විග්‍රහයක් කරන්න නම් මේක තියෙනවා. ඔය චිත්ත හතරවෙනි චිත්ත වීතියෙන් ආපු බලවත් වෙච්ච චිත්ත වීතිය පළවෙනි කොටසක් එනවා. ඒ පළවෙනි කොටසේ තියෙන්නේ මේ අත්බැවීම විපාක දෙන කොටස. ඒකේ ජවන කියන කොටස තමයි සංඛාර නිපදවන්නේ. පුඤ්ඤාපි සංඛාර හෝ අපුඤ්ඤාපි සංඛාර හෝ ආනිඤ්ඤාපි සංඛාර කියන ඒවා නිපදවන්නේ. මුල් කොටස විපාක විපාක පටිච්චසමුප්පාදය තියෙනවා. අග කොටස සංඛාරය ඇති කරන ක්‍රියාත්මක වෙන පටිච්චසමුප්පාදය තියෙනවා. එනිසා ඔය චිත්ත වීතියට පටිච්චසමුප්පාද ක්‍රියාත්මක වෙන දෙආකාරය. ඒ කියන්නේ අර භවාංග චලන භවාංග උපත්යේ දාජී වශයෙන් ගියා වාගේම එකින් එකට ගිහිලා ආවර්ජන චිත්ත වීති කියලා එනවා. මනෝද්දාරා වජ්ජන සම්පලිච්ඡන සම්තිර්ණ වොත්තපන කියලා මෙහෙම ක්‍රමයක් තියෙනවා එන. අන්නේ සම්පලිච්ඡන සම්තිර්ණ කියලා තියෙනකන් එන්නේ විපාක. එතෙන් එනකන් පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙනවා විපාක පටිච්චසමුප්පාදය. ඒක ක්‍රියාත්මක වෙන්නේ මම මේක නිකක් විග්‍රහ කරන්න මේක ගැඹුරු විතරක් පෙන්නන්න. ඒකත් යනවා අර කියන විදිහටම පෙර අපි යාලි ඉස්සෙල්ලා කරගත්ත අවිද්‍යාව මුල් කරගෙනමයි හතරවෙනි පටිච්චසමුප්පාදයත් ආරම්භ වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස පත්‍ය වේදනා. එතනින් ඉහළ තණ්හාය මේකේ නැහැ. උපාදානත් නැහැ. වේදනාපත්‍යා භව භවපත්‍යා ජාති ඒව මිත්‍යස කේවරස දුක්ඛ කන්ද සමුදය හෝති කියලා කෙලවර වෙන විපාක පරිත්‍යාග උපාදීයක් තියෙනවා. අන්නේ ඊටික තමයි අර බවාංග උපච්ඡේදේලා පංචද්වාර ආවජ්ජනයෙන් පස්සේ සම්පටිච්ඡන සම්තිර්ණ කියන මේ සිද් දෙකේදී හටගන්නේ. ඒක විපාක කොටසක්. ආවර්ජිනේ පටන් ගෙනෙනකොට එතනින් එහාට ආයිසරයක් වොත්තපන කියලා චිත්තාක්ෂණයක් තියෙනවා ක්‍රියාසිතක්. ඒ ක්‍රියාසිතයෙන් පටන්ගෙන සංඛාර ගොඩනගන්න ආයිත්තිකක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ආදී වශයෙන් හතර ආකාරයකින් ක්‍රියාත්මක වෙන. ඒ තුල හතර ආකාරයේ තියෙන 16 ආකාරයේ ප්‍රතිසමපාදයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවා මහා ගැඹුරුයි. විග්‍රහ කරන්න ගියොත් අද දවසේ ඉතින් වෙන එකක් විග්‍රහ කරන්න හම්බ වෙන්නේ නැහැ. හේතු පරිච්ඡසමුප්පාදේ, ප්‍රත්‍ය පරිච්ඡසමුප්පාදේ, අඤ්ඤමඤ්ඤ පරිච්ඡසමුප්පාදේ, සම්පහිත පරිච්ඡසමුප්පාදේ කියලා මෙන්න මේ හතර ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. හතර ආකාරයේ බැගින් ඕනේ හේතු පරිච්ඡසමුප්පාදේ හතර ආකාරයක. ඒකට කියනවා හේතු චතුස්කය කියලා. හතර ආකාරයක හේතු පරිච්ඡසමුප්පාදය. ප්‍රත්‍ය චතුස්කය කියලා තවත් හතර ආකාරයක ප්‍රත්‍ය සමුප්පාදයක් කියත්ම කියන ප්‍රත්‍ය පරිච්ඡ සමුප්පාදය. අඤ්ඤමඤ්ඤ චතුස්කය කියලා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙන හතර ආකාරයක පරිච්ඡ සමුප්පාදයක් උතන ක්‍රියාත්මක වෙනවා. සම්පහිත පරිච්ඡසමුප්පාදය කියලා එතනත් සම්පහිත චතුස්කය කියලා හතර ආකාරයක ක්‍රියාත්මක වීමක් වෙනවා. ඔය ආකාරයෙන් 16 ආකාරයක පරිච්ඡසමුප්පාදයක් ක්‍රියාත්මක කියලා තමයි කර්ම බලවේගයක් ක්‍රියාත්මක වෙන ශක්තිය සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙයා හරි ගැඹුරුයි. ඉතින් මෙච්චර දුරක් හොයන්න දෙයක් නැහැ අපිට. මෙයා ඉතින් ගැඹුරු පරිච්ඡසමුප්පාදය පිළිබඳ ගැඹුරට බැස්සාම මේ නිසා තමයි කිව්වේ මහා සාගරේ වගේ ගැඹුරුයි. බහින්ද බහින්ද ගැඹුරුයි. විස්තර කරන්න කරන්න ගැඹුරුයි කිව්වේ ඒකයි. ආනන්ද සුරුවෙන් හිතන්න එපා. මේක විශාල ගැඹුරක් කියලා බුදුරන් වහන්සේ පරිච්ඡසමුප්පාදය ගැන දේශනා කළා. මේ පරිච්ඡසමුප්පාදය විස්තර කරන්න හිතන්න ගිහිල්ලා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියා තියෙනවා. මේ විස්තරය බලන්න ගිහිල්ලා මහා සාගරයක අතරමං වුණා වාගේ වුණා කියේ. ඒක නිසා මෙයා විස්තර කරන්නේ නැතුව පොතේ තියෙන විදිහට නැත්නම් ගෙනාවු විදිහට පෙළපමන සටහන් කරනවා කියලා තමයි අර විභංග ප්‍රකරණයේ පරිච්ඡසමුප්පාද විභංගයේ තියෙන ටික තිබ්බේ. ඉතින් කොහොම තෝරාගන්නද? හරි ගැඹුරුයි කිව්වේ ඒකයි. ඉතින් මේ අභිධර්මයේ පිළිබඳ මහා ගැඹුරට හිතන්න පුළුවන් අයට නම් අප්‍රමාණ දහම් රසයක් ඇති අතිසියුම් පරිච්ඡසමුප්පාද විග්‍රහයක් අරගන්න පුළුවන්. මෙයා මේ ඔක්කොටම වැලක් නැහැ. නිවන් දකින්න මෙච්චර දුරට යන්න ඕනේ නැහැ. අනිච්ච දුක නැත තෝරාගෙන ලෝකේ හැටි තෝරාගත්තාම ඇති. ඉතින් මේ ටිකක් කියා දුන්නේ මොකද? මේ වගේ ප්‍රශ්න එව්වහම තමන්ටවත් සමහරලාට මේ ප්‍රශ්නේ කොහොම හරි අහනවා, මේක තෝරාගන්න පුළුවන්ද කියලා හිතාගන්න බෑ. ඒකයි ඒ කියන්නේ. ඉතින් වැඩි විස්තර අවශ්‍යයි. විභංග ප්‍රකරණේ පරිච්ඡසමුප්පාද විභංගයේ බලන්න විශාල විස්තරයක් තියෙනවා. මේ තවත් සුළු ප්‍රශ්නය. මේ දානයකදී විශේෂ දෑ පූජා කිරීමට හිතෙන්නේ හිතක් පහළවන්නේ කුමන හේතුව නිසාද? ඒක නේ එකක් කියන්න දෙයක් නැහැ. ඉතින් මේවා අහලා තියෙනවනේ. චිත ප්‍රහාදයක් ආපුහම තමයි විශේෂ දේවල් දෙන්න හිතෙන්නේ. ඉතින් දානයක් දෙනකොට ඒ දානය කෙරෙහි චිත ප්‍රහාදයක් ඇති වෙනවා නම් ඒ වගේ පුද්ගලයා කෙරෙහි හෝ ශාසනය කෙරෙහි හෝ චිත ප්‍රහාදයක් ඇති වෙනවා නම් හිත හිතා විශේෂ විශේෂ දේවල් දෙන්න හිතෙනවා. ඒක ඔක්කොටම නෙමෙයි. තමන්ගේ පොඩි එකාට එක එක જાති ඇඳුම් අරන් අඳවන්න අම්මලා හිතෙනවා. ඇයි හේතුව කිව්ව පොඩි එකාට තියෙන ආදරේ. පොඩි එකාට තියෙන තමන්ගේ කම. ඒ වගේ යම් කිසි කෙනෙකුට තියාගෙන කන්න බොන්න හැරි දෙන විශේෂ දෙයක් දෙන්න හිතෙනවා. ඒ ඔහු කෙරෙහි තියෙන ඇලුම් කිරීමක් හෝ එහෙම නැත්නම් ප්‍රියමනාපය චිත්ත ප්‍රසාදය මේ ආදී හේතු වෙන සාමාන්‍ය ස්වභාවයක් ඒක. මේක 아무තු දෙයක් නෙමෙයි. හැබැයි තින් විශේෂ දෙයක් දීමට හේතු වෙන ශාසනයට හිතලා හෝ විශේෂ දෙයක් දෙනවා කියන්නේ විශාල පිනක්. ඒ පින්වල බලේ වැඩි. විවිධාකාරයෙන් තම තමන්ට નિરાයාසයෙන් ලැබීමට හේතු වෙන පුණ්‍ය විපාකයක් නෙන පුණ්‍ය විපාකෙට ඉන්න පුණ්‍ය කර්මයක් රැස් වෙනවා. හැබැයි කරපු ගමන් බලාපොරොත්තු වෙන්න එපා දැම්මම මට ඒක විපාකේ ඉද කියලා. එහෙමත් හිතන්න එපා. නැවත ඒක හැටි විතරයි ඔය කිව්වේ. එහෙම කරන පුණ්‍ය කර්ම වලට තමයි පරිනිම්මිත වසවාර්ථය කියන දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අයට හිතන් ඉසෙලා හම්බ වෙන්නේ. හිතන පරක්කුවෙන් ඒගොල්ලන්ට නිර්මාණයලා එනවා. ඒ හැකියාව ලැබෙනවා. ඒක හැම ක්‍රමයක් තියෙනවා. ඒ පිණි හැටි. ඒ වගේ පින් කරපු අය තමයි ඒකෙ තින්නේ. හැබැයි තින් සාසනික වශයෙන් නෑ කියන්නවත් බෑ. නමුත් යම් කිසි විදිහක මේ ලෞකික සම්පත් වල බොහෝ කැමැති අය. ඒ පිණෙන් ගිහිලා පරිණිමිත වසවත්තියේ උපදිනවා. ඉපදුනාට පස්සේ මොනවද හිතන්නේ? හිතනකොටම මැවිලා ලැබිලා ඉවරයි. ආයි හොය හොය ආයින්න දෙයක් නැහැ. මොකද තමන්ම හිතලා යහපත් යහපත් දේවල් හිතලා බලලා විශේෂ දේවල් පූජා කරව පින. පුණ්‍ය ශක්තිය බලවත් වෙනවා. සමාධි ප්‍රඥා බලවත් නැහැ. අර පින බලවත්. සමාධිය අඩුවෙන් ප්‍රඥාව අඩුවෙන් පින වැඩියෙන් කරපු අය මේ මාරදිව්‍ය පුත්‍රයාත් එහෙම කෙනෙක්. පරිනිම්මිත වසවර්තියේ ඉන්න වසවර්තිය මාරත් ඒ જાතියේ කෙනෙක්. එහෙම කළා තමයි ඒක ඉපදිලා ඉන්නේ. ඉදා අප්‍රමාණ සම්පත් වල හිමි. සමාධියත් අඩුවෙන් ප්‍රඥාවත් ඊටත් අඩුවෙන් වලපු නිසා චතුරාර්ය සත්‍ය ගැන මෙලුව හතරක් තේරෙන්නේ නැහැ කිව්වට. හැබැයි පින් වලට හරියට තේනවා. පින් වලට කැමති. මොනවද ඔය කරන්නේ? පින් කරගෙන ඉන්නවා මිසක් කියන්නේ ඒකයි. ඉතින් ඒ වගේ ඉතින් ඒ යන්සින් කිව්වේ ඔක්කොම මේ පින් එහෙම නෙමෙයි. සමහර ඉලාට නුවණ තියෙන කෙනෙන් ඥානවන්තව කටයුතු කරමින් මෙහෙම පින් කළොත් එහෙම හොයලා බලලා එහෙම දෙන ඒ පින් කළොත් උපනුපන් තැනක තමන්ට නිවන් මගට අවශ්‍ය කරන සියලු කටයුතු નિરાයාසයෙන් ලැබෙන විදිහට මග පෑදී. ඉතින් ඒ පින්ෙන් මට නිවන්තම උපනිශ්‍රේ වේවා කියලා පැතුමකුත් තියෙන්න ඕන. හැබැයි ලෞකික පැතුම පැතුවොත් එහෙම පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකෙ ඉපදිලා හැපවෙනින් හම්බ වෙයි. ඒක තියෙනකම්. ඉතින් ඒකයි කාරණේ. ඒක නිකන් ඉදි වෙන හේතුවක් නෙමෙයි. හේතුව පහළ වෙන්නේ ওই විදිහටයි.